අප සාපේල 2016 ගණිත ප්‍රශ්න පත්‍රයේ සාකච්ඡා කරන්න තමයි සූදානම් වෙන්නේ. ඊට ප්‍රථමයෙන්ම අපි දුවල පුතාලා දන්නවා අප සාපේල විභාගයේ ගණිත එක ප්‍රශ්න පත්‍රය ලැබෙන්නේ කොහොමද කියලා අද කෙටි සාකච්ඡාවක් අපි අද කරනවා. ඒ වගේම ගණිත එක ප්‍රශ්න පත්‍රයේ පුතේ A සහ B යන කොටස් දෙකකින් යුක්ත වෙනවා. A කොටස කෙටි ප්‍රශ්න 25කින්ද B කොටස විහූත ප්‍රශ්න 5කින්ද සමන්විත වෙනවා. එතකොට ගණිත 1 A කොටස ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න ලැබෙනවා 25ක්. එක් ප්‍රශ්නයකට ලකුණු 2 බැගින් ලබා ගත හැකි උපරිම ලකුණු සංඛ්‍යාව වෙනවා ලකුණු 50ක්. ඒ ආකාරයට B කොටසට ප්‍රශ්න 5ක් ලැබෙනවා. ඒ ප්‍රශ්න පහට අනිවාර්යෙන් පිළිතුරු සැපයිය යුතු වෙනවා. ඒ වගේම එක් ප්‍රශ්නයකට ලකුණු 10 බැගින් ප්‍රශ්න පහට සැපීමේ ලකුණු 50ක් ලබා ගන්න පුළුවන්. ඒකට මේ ලකුණු A කොටසට ලකුණු 50ක් සහ B කොටස ලකුණු 50ක් ලබා ගැනීමෙන් සමස්ත එකතු අපිට ලකුණු 100ක් ලබා ගන්න පුළුවන්. එතකොට ගණිතයේ දෙක ප්‍රශ්න පත්‍රය A හා B යන කොටස් දෙකකින් යුක්ත වෙනවා. A කොටස සඳහා ප්‍රශ්න 6න් 5කටත් B කොටස සඳහා ප්‍රශ්න 6න් 5කටත් උත්තර සැපය ගන්න පුළුවන් වෙනවා අපිට. එතකොට සමස්ත අපිට ප්‍රශ්න 10කට පිළිතුරු සැපයන්න පුළුවන් වෙනවා. එතකොට 10න් ලකුණු ලැබෙනවා එක ප්‍රශ්නයකට 10 බැගින් ලකුණු 100ක්. එතකොට ඒ ගණිත එක ප්‍රශ්නයේ පත්‍රයේ ලකුණු 100ක් සහ ගණිත දෙක ප්‍රශ්න පත්‍රයේ ලකුණු 100ක් ලැබීමෙන් මුල් ලකුණු 200න් තමයි අපිට ලකුණු ලැබෙන්නේ. ඊපස් නැවත ඒ දෙකෙන් බෙදීමෙන් අපිට ලකුණු 100න් ප්‍රතිශතයක් විදිහට ලකුණු ලබා ගන්න පුළුවන් වෙනවා. එහෙනම් අද අපි ගණිත එක ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න පත්‍රය ගැන සාකච්ඡා කරන්න තමයි යන්නේ. ඉන් පළවෙනි විට අපි සාකච්ඡා කරන්න ලෑස්ති වෙලා ඉන්නවා අද අපස සාපේල විභාගයේ 2016 ප්‍රශ්න පත්‍රයේ ගණිත එක කොටසේ ප්‍රශ්න ටික සාකච්ඡා කිරීම තමයි මම අද අදහස් කරන්නේ. ඉතින් දරුවෝ සියලු දෙනාම මම හිතන්නේ ගණිත එක පත්‍රය ලබාගෙන මගේ එක සාකච්ඡාවට සම්බන්ධ වෙයි කියලා. ඇත්තරම මේ ගොඩක් ළමයින් මේ ගණිත එක ප්‍රශ්න පත්‍රය ලිවීමේදී මට පෙනී ගිය එකක් තමයි මේ ළමයින් මූලික විෂය කරුණු පිළිබඳ දැනුම තියෙන සාධනීය මට්ටමේ අඩුවක් දකින්න ලැබෙනවා. මේ මූලික සාධන මට්ටම මධිකමක් තියෙනවා. අනිත් එක ප්‍රශ්න පත්‍රය තුළදී ප්‍රශ්නේ නිවැරදිව කියවීමේ දුර්වලතාවයක් නිසා ප්‍රශ්න වලට ලකුණු මගහැරිමින් කටයුතු කරගන්න වෙනවා. ඒක මගහරන්න කොහොමද අපි අද අපේ මේ ප්‍රශ්න පත්‍රයේ ලකුණු උපරිමයෙන් ලබා ගන්නේ කොහොමද කියන එක තමයි අද මම සාකච්ඡා කරන්න උත්සාහ කරනවා. ඒ වගේම දරුවනේ මේ ඔබ මේ අද මේ සාකච්ඡා සම්බන්ධ වෙලා ඔබගේ තියෙන ගැටලු අවම කරගෙන ප්‍රශ්න පත්‍රය තුළ හොඳ සාධනීය මට්ටමක් ඇති කරගනී කියලා මම විශ්වාස කරනවා. අපි සති කීපයක් පුරාවටම මේ ගණිත එක ප්‍රශ්න පත්‍රයේ සාකච්ඡා කරලා ඔබට මේ ලකුණු වැඩි කර දෙන්න උත්සාහයක් ගන්නවා. ඉතින් අද අපි එහෙනම් වැඩ කටයුතු ආරම්භ කරමු. එහෙනම් ඔබ මාත් එක්කම 2016 අපසාපල විභාගයේ නව නිර්දේශයේ ප්‍රශ්න පත්‍රය අරගෙන සූදානම් වෙන්න. හොඳයි දරුවනි. ඔව් එතකොට පළවෙනි කොටස මෙහෙම අපිට තියෙනවා. ඒ කොටසේ ප්‍රශ්න සියල්ලම පිටු සපයන්න මෙම් ප්‍රශ්න පත්‍රයෙම සපයන්න කියලා දීලා තියෙනවා. තොර අපේ ප්‍රශ්න අංක 1 විදිහට තියෙනවා රුපියල් 800ක් වටිනා භාණ්ඩයක් ආනයනයේදී 106ක තීරුබද්දක් ගෙවිය යුතුය. තීරුබදු මුදල සොයන්න. හොඳ දරුවනි මේකේ තියෙනවා තීරුබද්ද කියලා දෙයක්. මොකද මේ තීරුබද්ද කියන්නේ අපි 10 වසරේදී බදු කියන පාඩමේදී සාකච්ඡා කරනවා. තීරුබද්ද කියන්නේ සමහර භාණ්ඩ ආනයනයේදී හා අපනයනයේදී භාණ්ඩයේ වටිනාකමින් කොටසක් කිසියම් ප්‍රතිශතයක් විදිහට රාජ්‍යයට ගෙවන්න ඕනේ මුදලක් විදියට. මේ මුදලට අපි කියනවා තීරුබද්ද කියලා. එතකොට දරුවනේ මේ තීරුබද්ද අය කරන්නේ රේගු දෙපාර්තමේන්තුව විසින්. මේ එතකොට අපි දැන් මම කිව්වා මේ භාණ්ඩයේ වටිනාකමින් කිසියම් ප්‍රතිශතයක් විදිහට තමයි තීරුබද්ද අය කරන්නේ. හොඳයි දරුවනේ. දැන් මේ ගැටලු අනුව තීරුබද්ද 106ක ප්‍රතිශතයක් ගෙවිය යුතුයි කියලා තියෙනවා. ඒකේ තේරුම තමයි රුපියල් 100ක් වටිනා භාණ්ඩයක් සඳහා රුපියල් 6ක තීරුබද්දක් ගෙවන්න ඕනේ කියන එකයි. එහෙනම් රුපියල් 100ක් සඳහා 6ක් ගෙවන්න ඕනේ. අපේ ගැටලුවේ තියෙන්නේ 800ක් වටිනා භාණ්ඩයක් ආනයනයේදී 106ක තීරුබද්දක් ගෙවිය යුතුයි. තීරුබද්ද මුදල සොයන්න. එහෙනම් අපි හොයන්නේ කොහොමද මේකේ උත්තරේ? 800න් අපිට 106ක් ලබා ගන්න වෙනවා. ගණිතයේදී අපි 800 ලියලා ගුණ කිරීම ලකුණ දාලා 100න් 6 කියලා ලියා ගන්නවා. ඒක දරුවනේ සුළු කරලා පස්සේ අපිට පිළිතුර ලැබෙනවා 100 ඒවා ගුණාකාර 800 දෙනවා 8ක්. 8 වරක් 6 48යි කියලා ලැබෙනවා. එහෙනම් අපිට පිළිතුර ලැබෙනවා රුපියල් 48ක්. නව තම උත්තරේ කියන්නම් පැහැදිලිව ලියාගත්තා නම් ඔබට සටහන් කරගත්තා නම් හොඳයි කියලා මම හිතනවා. තීරු බදු මුදල සමානයි රුපියල් 800 ගුණ කිරීම 106. ඒක පිළිතුර ලැබෙනවා රුපියල් 48ක් කියලා. මම දැන් පැහැදිලි ඇති කියලා. ඔව් අපි දෙවෙනි ගැටලුවට යමු. දී ඇති වෙන් රූප සටහනේ A ඡේදන B උපකුලකයේ නිරූපණය වන පෙදස අඳුර කොට දක්වන්න. දරුවනේ කුලක තියෙන්න පුළුවන් අවස්ථා වලින් එකක් තමයි ඡේදන අවස්ථාව. ඒ කියන්නේ A සහ B කුලක දෙකේ පොදු අවයව වලින් සැදුම්ලත් කුලකයට අපි කියනවා A ඡේදන B කුලකය කියලා කියනවා. ඔව් අපි මාලයක් ඇඳහම මාලේ අනිත් පැත්තට දාපුවම සංකේත තමයි ඡේදනය කියලා කියන්නේ. ඔව් මාලයක බෙල්ල දාගත්තාම ඒකේ තියෙන වක්‍ර රටාව, කේ රටාව අනිත් පැත්තට ඇඳපුවම තමයි ඡේදන සංකේතය දක්වන්නේ. ඒක කියනවා අපි A ඡේදනේ B කියලා. එතකොට එහෙනම් අපි ඒ පෙදෙස අඳුරු කරන්න කියලා තමයි මේක දීලා තියෙන්නේ. අඳුරු කරද්දී දරුවනේ ඒ ඡේදන P පෙදෙස අපිට පුළුවන් ඒ දෙන්නම පොදු පෙදෙස අඳුරු කරගන්න. ඒතර අපි තනි ඉර කීපෙකින් ඇල ඉරි කීපයක් ඇඳලා මැද ප්‍රදේශය ලකුණු කරගන්නවා. ඔව් තවත් දරුවෙකුට පුළුවන් නේද මෙන්න මෙහෙම කරන්න. A හා B කුලක වෙනස් ආකාරවලින් දක්වන්න පුළුවන්. ඒ කියන්නේ කොහොමද? A කුලකය කියන පෙදෙස සම්පූර්ණ එක රටාවකට ඉරි අඳිනවා. B කියන පෙදෙස තවත් රටාවකට ලකුණු ඉරි ටික අඳිනවා. ඇnder passe පේනවා නේද දෙක ඡේදනය වෙලා. ඒ කියන්නේ පොදු පෙදෙසක් පෙන්වන්න පුළුවන් අපිට. හැබැයි දරුවනේ ඒකට අපිට ලකුණු ලැබෙන්නේ එක ලකුණයි. අපි හරි නිවැරදිවම පෙදෙස ලකුණු කරලා තිබ්බොත් එහෙම අඳුරු කරලා තිබ්බොත් අපිට ලකුණු දෙකක් ලැබෙනවා. මම හිතන්නේ පැහැදිලිව ඇති කියලා. හොඳයි. අපි තුන්වෙනි ගැටලුවටත් යමු. තුන්වෙනි ගැටලුව තියෙන්නේ ඒකාකාර වේගෙන් ගමන් කරන බස් රථයක් තප්පර 3ක් තුල මීටර 48ක දුරක් ගමන් කරයි. බස් රථයේ වේගයේ තප්පරයට මීටර වලින් සොයන. නැවත මම ගැටලුව කියන්න. ඒකාකාර වේගෙන් ගමන් කරන බස් රථයක් තප්පර 3ක් තුල මීටර 48ක දුරක් ගමන් කරයි. බස් රථයේ වේගයේ තප්පරයට මීටර වලින් සොයන. දරුවනේ වේගය කියන සංකල්පය අපි ඉගෙන ගන්නවා. වේගය කියන්නේ ඒ කාලය එක කාලයක් තුලදී වස්තුවක් ගමන් කරන දුරට අපි කියනවා වේගය කියලා. නැවත වේගය ඒක කාලයක් තුලදී වස්තුවක් ගමන් කරන දුරට අපි කියනවා වේගය ලෙස හඳුන්වනවා. හරි දක්වනවා. එතකොට අපිට වේගයට වචන සමීකරණයක් ලියන්න පුළුවන් වේගය සමානයි දුර බෙදීම කාලය කියලා. ඔව් දරුවනේ දැන් එතන දුර අපිට දීලා තියෙනවා මීටර 48ක් කියලා. කාලය දීලා දෙනවා තප්පර 3ක් කියලා. අපි ඒකට ආදේශ කරොත් වේගය සමානයි අපිට නැවත ලියන්න පුළුවන් දුර බෙදීම කාලය නිසා මීටර 48 බෙදීම තප්පර 3යි කියලා. එතකොට පිළිතුර අපිට ලැබෙනවා සුළු කරලා පස්සේ 48 3 ගුණාකාර තියෙනවා 16ක්. අපි එතකොට 16යි මීටර බෙදන්න ඕනේ 1යි තප්පර වලින්. ඒ කියන්නේ උත්තරය ලැබෙනවා තප්පරයට මීටර 16යි කියලා. එතකොට අපි පිළිතුරේදී 16 හෝ 16යි m ශ්‍රේණිය එක අපි සංකේත ලියන්නේ m ලියලා s උඩින් අපි දානවා ඍණ 1 දශක ලකුණ. එතකොට අපි කියන එකට තප්පරයට මීටර කියලා තමයි අපි කියවන්නේ. තප්පරේ මීටර 16ක් ලැබෙනවා. එන අපේ අවසන් පිළිතුර ලැබෙනවා තප්පරයට මීටර 16 කියලා. ඒකට අපිට ලකුණු දෙකක් ලැබෙනවා. හැබැයි ඔබ 48 බෙදීම 3 කියලා ලියලා තිබ්බොත් දරුවනේ ඔබට එක ලකුණක් ලැබෙනවා. අපි ඒක පැහැදිලිව කියන්න ඕනේ ඔබ දත්ත ලිවීම ඉතා වැදගත් ගැටලුවේදී ඔබ සුළු කිරීමේ පිළිතුරේ 16 නොලැබුණා කියලා ඔබට දුක් වෙන දෙයක් නෑ. ඔබට එක ලකුණක් හරි ලැබෙනවා ඔබ දත්ත ලකුණු කිරීම නිසා. එහෙනම් ඔබට 48 බෙදීම 3 කියන එක සඳහන් කරලා තිබ්බොත් එක ලකුණක් ලබා ගන්න පුළුවන්. දැන් ඔබට තවරුව ඇති මම මේ කියපු ගැටලුවත් එක්ක අපි කොහොමද අපේ දැනුම අරගෙන අපි ඊළඟ ගැටලුවකදී මේක සම්බන්ධ කරගන්නේ කියන එක. හොඳයි දරුවනේ. අපි යමු 4 වෙනි ගැටලුවට. දර්ශක ආකාරයෙන් දක්වන්න. එතන තියෙනවා 2 පාදයට 16 ලඝු ඝනකයේ 4යි කියලා. මම කියුවේ කියවන ආකාරය. අපි ලියනකොට තියන්නේ ලොග් කියලා ලියලා 2 ලියලා 16 සමානයි 4 තමයි ගැටලුවේ තියෙන්නේ. අපි කියවන්නේ කොහොමද? 2 පාදයට 16 ලඝු ඝනකයේ 4යි කියලා කියවන්න. අපට මතක ඇති 16 අපිට 2 බලයක් විදිහට ලියාගන්නේ කොහොමද කියලා. ඔව්. එතකොට 16 2 බලයක් විදිහට ලියාගන්න ප්‍රථමක සාධක වලින් අපි ලිව්වොත් එහෙම 16 බෙදෙනවා අපි 2කින්. ඒක කෙටි බෙදීමෙන් ඔබට ලබා ගන්න පුළුවන් 16. එතකොට 16 ලිව්වොත් ලැබෙන්නේ කවුද කියලා පොඩ්ඩක් බලන්න බෙදලි වෙලා. දාසේ දෙකෙන් බෙදුවත් ලැබෙනවා 8යි කියලා. 8 නැවත දෙකෙන් බෙදුවොත් ඔබට ලැබෙනවා 4යි කියලා. 4 නැවත දෙකෙන් බෙදුවොත් 1යි කියලා ලැබෙනවා. එහෙනම් ඊට ගුණ කරාට පස්සේ අපිට ලැබෙනවා 16 සමානයි 2 ගුණ කිරීම 2 ගුණ කිරීම 2 ගුණ කිරීම 2 ලියුවහම අපිට පිළිතුරු ලැබෙනවා 16 කියලා. එහෙනම් අපිට කීපාරක් ලියනවද 16? 2 බල 4 ලියවෙනවා. අපි කියවන්නේ 2යි 4න් බලය අපි කියන්නේ 2 බල 4 කියලා කියවන්නේ. එහෙනම් අපි එහෙනම් මේක ලිව්වට පස්සේ ලියනවා ලැබෙනවා නේද දරුවනේ? 16 කියන්නේ 2 බල 4යි කියලා. ඔබර මතක තියාගන්න පුළුවන් මෙන්න මේ ලඝු දෙකේ පාදයට දෙකේ පාදයට 16 ලඝුණකේ 4 කියන්නේ කී දෙක අරන් යනවා අපි 4ට ගාවට 4 ඉහළට යනවා අපිට ඉතලක් දාගෙන ලකුණු කරගන්න පුළුවන් කෙටි ක්‍රමයක් විදිහට දෙක කවුරු ගාවට යන්නේ අගේ ගාවට ඒ කියන්නේ 4 ගාවට 4 ගාවට ගියාට පස්සේ 4 උඩට යනවා ඒක 16ක් විදිහට යනවා ඒතකොට 16 සමානව 2 4 කියලා මතක තියාගන්න පුළුවන් ඔබ ඉතල දාගෙන ඒ සංකේත ක්‍රමයේ මතක තියාගන්න එතකොට ඔබට ඊළඟ ගැටලුවකදී හම් වෙනකොට කොහොමද මම මේ දස්සක ආකාරයෙන් දක්වන්නේ කියන අවස්ථාව අවබෝධ කරගන්න පුළුවන් වෙනවා. හොඳයි. අපි යමු දැන් පස්වෙනි ගැටලුවට. විසඳන්න. x ඍණ 1 වරක් x ඍණ 2 සමානයි බිංදුව. හොඳයි දරුවනේ. මෙන්න මේකට අපි පාවිච්චි කරනවා ගණිත මූලධර්මයකට ශූන්‍ය ගුණය කියන එක. ඒකට පාවිච්චි කරනවා a ගුණ කිරීම b සමානයි බිංදුව කියලා අපි ගත්තොත් එහෙම a සහ b දෙන්නගේ ගුණිතය සමාන වෙනවා නම් බිංදුවට අපිට ලියන්න පුළුවන් එක්කෝ a සමානයි බිංදුව නැත්නම් b සමානයි බිංදුව නැත්නම් ඒ දෙන්නම බිංදුවට සමාන වුනොත් උත්තරේ බිංදුව වෙනවා. අපි ගණිතයේදී මේක කෙටි කරලා නැත්නම් ලඝු කරලා දක්වන්න පුළුවන් අපිට a සමානයි බිංදුව හෝ b සමානයි බිංදුව. මෙතනින් අවස්ථා තුනක් නිරූපණය එක්කෝ උත්තරේ a සමානන බිංදුවට නැත්නම් b සමානයි බිංදුවට එනවා. නැත්නම් ඒ අවස්ථා දෙකම බිංදුවට සමානනවා කියන එක. එහෙනම් අපිට සටහනක් දාගන්න පුළුවන් ශූන්‍ය ගුණය කියලා ලියලා a ගුණ කිරීම b සමානයි a සමානයි බිංදුව හෝ b සමානයි බිංදුව. මෙතනින් අවස්ථා තුනක් මම දැන් සාකච්ඡා කරා ඒ ශූන්‍යයට සමාන වෙනවා කියන එක. අපිට මෙන්න මේ මුල්ධර්මයේ යොදාගෙන ශූන්‍ය ගුණය කියන සංකල්පය යොදාගෙන අපිට මෙන්න මේ උත්තරේ ගන්න පුළුවන්. අපි නැවත ගැටලුවට ගිහින් බලමු. විසඳන්න x ඍණ 1 ගුණ කිරීම x ඍණ 2 සමානයි බිංදුව. එහෙනම් මම කිව්ව විදිහට x ඍණ 1 සමානයි බිංදුව හෝ x ඍණ 2 සමානයි බිංදුව වෙන්න ඕන. මම නැවත කියන්නම් x ඍණ 1 සමානයි බිංදුව හෝ x ඍණ 2 සමානයි බිංදුව කියලා ලියන්න පුළුවන් අපිට. එතකොට මේ සමීකරණේ අපි දන්නවා ඍණ 1 දෙපසට එකක් එකතු කරලා පස්සේ අපිට x උත්තර ලබා ගන්න පුළුවන්. නැවත ලිව්වොත් එහෙම x ඍණ 1 එකතු කිරීම 1 බිංදුව එකතු කිරීම 1 හෝ x ඍණ 2 එකතු කිරීම 2 සමානයි බිංදුව එකතු කිරීම 2. එතකොට අපිට ඊළඟ පියවර ලැබෙනවා x සමානයි 1 හෝ x සමානයි 2 කියලා. නැවත මම ඒ සුළු කිරීම කියන්නම්. x ඍණ 1 සමානයි බිංදුව හෝ x ඍණ 2 සමානයි බිංදුව. අපි එතකොට දෙපසටම x ඍණ 1 සමීකරණයේ එකක් එකතු කරලා පස්සේ අපිට ලැබෙනවා x ඍණ 1 ධන 1 සමානයි බිංදුව ධන 1. x ඍණ 2 ධන 2 සමානයි බිංදුව ධන 2. x සමානයි 1 හෝ x සමානයි 2 කියලා අපිට විතර ලැබෙනවා. එහෙනම් දරුවනේ ඔබ මේ විදිහට ලියලා තිබ්බේ නැතුව හරි 1,2 කියලා ලියලා තිබ්බොත් ලකුණු දෙකක් ලැබෙනවා. හැබැයි මේ දෙක මාරු කරලා තිබ්බට ලකුණු හම්බෙන්නේ නැහැ. ඔබ ගැටලුවේදී 2,1 කියලා ලියලා ලකුණු තිබ්බොත් එක ලකුණක් ඔබට ලැබෙන්නේ නැහැ. ඔබට ලකුණු ලැබෙන්නේ 1,2 කියලා හෝ මං උලින් සඳහන් කරපු ආකාරයට තිබුණොත් විතරයි. එහෙම නැත්නම් ලකුණු එකක් ලබා ගන්න පුළුවන් x ඍණ 1 සමානයි බිංදුව, x ඍණ 2 සමානයි බිංදුව කියලා තිබ්බොත්. හැබැයි මේ අවස්ථා දෙකම තියෙන්න ඕනේ ලකුණු එකක් ලබා ගන්න. අපි මේ මාකි ස්කීම් එකට අනුව ලකුණු දෙනකොට අපිට මේ දැනුම අපි අරගෙන ගියාම අපිට ඊළඟ পেපර් වලදී අපිට පුළුවන් වෙනවා කොහොමද මම නිවැරදි උත්තරයකට ළඟා වෙන්නේ කියන එක. ඒකයි මේ අපි මේ පැඩිපුරම පැහැදිලි කරලා දෙන්න උත්සාහ කරන්නේ. අනිත් එක ඔබේ තියෙන ගණිතයේ තියෙන බය අයින් කරගෙන මේ ගැටලු වැඩි වැඩියෙන් හදලා ඔබ මේ ඔබගේ ගැටලු निराකරණය කරගන්නවා නම් කියලා හොඳයි කියලා මම යෝජනා කරනවා. හොඳයි දරුවනේ. අපි යමු 6 වෙනි ගැටලුවට. ඒ තියෙනවා 2x ධන 1 කුඩයි හෝ සමානයි 5 අසමානතාව සපුරාලන ධන නිකල සියල්ලම ලියා දක්වන්න. 2x ධන 1 කුඩා හෝ සමානයි 5 අසමානතාව සපුරාලන ධන නිකල සියල්ලම ලියා දක්වන්න. ඔව් දැන් ඔබට මතක ඇති මේ ගැටලුව පොත තිබෙන්නේ නැතත් අපිට අසමානතා ලකුණ දාලා ලියා ගන්න පුළුවන්. එතකොට අපි දන්නවා කුරුල්ලගේ හොටේ තුඩ තියෙන්න ඕනේ දකුණු අත පැත්තට. ඊට යටින් සමා ලකුණකුත් වැටලා තියෙන්න ඕනේ. සෝරි සමාවන්න වම් අත පැත්ත තමයි තුඩ වැටලා තියෙන්න ඕනේ. එතකොට වෙන්නේ කුඩා හෝ සමානයි කියලා අපි සංකේතය කියවන්නේ. කුරුල්ලගේ හොටේ තුඩ වැටලා තියෙන්න ඕනේ අපේ වම් අත පැත්තට වැටලා තියෙනවා. එතකොට අපි සංකේත ලැබෙනවා කුඩා හෝ සමානයි කියලා. හරි. එහෙනම් 2x + 1 කුඩා හෝ සමානයි 5. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ අපේ ධන 1 ඉවත් කරගන්න. දැන් අපි අසමානතාවයේ දෙපසින්ම එකක් අඩු කරාට පස්සේ අසමානතා ලකුණ වෙනස් වෙනවද නැද්ද? අපි උදාහරණයක් අරන් බලමු මේ වෙනවද නැද්ද කියලා බලන්න. අපි ගමු 4 කුඩයි 5 වෙනවා කියලා අපි ගත්තොත් 4 කුඩයි 5 දෙපැත්තෙන්ම එකක් අඩු කරොත් අපිට ලැබෙන්නේ මොකද්ද? 3 ලැබෙනවා. එහා පැත්තේ ලැබෙනවා 4. එතන අසමාන ලකුණ වෙනසක් වෙන්නේ නැහැ කියලා අපිට පේනවා. 3 කුඩයි 4ට වඩා. එහෙනම් අපි මේ අසමානතාවයේ එකක් අඩු කරා කියලා වෙනසක් වෙන්නේ නැහැ. එහෙනම් අපි දැන් එකක් අඩු කරලා බලමු දෙපසින්ම. එහෙනම් මම නැවත කියන්නම් 2x + 1 කුඩයි හෝ සමානයි 5. අපි දෙපසින්ම එකක් අඩු කරමු. එහෙනම් අපි ලිව්වොත් එහෙම ලැබෙනවා 2x + 1 අඩු කිරීම 1 කුඩයි හෝ සමානයි 5 අඩු කිරීම 1. ඊට අපිට ලැබෙනවා 2x කුඩයි හෝ සමානයි 4. දැන් අපිට ලැබිලා ඇති 2x කුඩයි හෝ සමානයි 4 කියලා. දැන් අපි මේ අසමානතාවයේ දෙපසම දෙකෙන් බෙදලා බලමු. ඔව් අපි වෙන උදාහරණයක් අරන් බලමු. මේක පැහැදිලි වෙන්නේ එතන ගැටලුව තියලා. අපි 2 කුඩයි 4 කියලා ගත්තොත් එහෙම 2 කුඩයි 4 කියලා අසමානතාව පිළියා ගත්තොත් එහෙම අපි දෙපැත්තම දෙකෙන් බෙදලා බලමු මොකද වෙන්නේ කියලා. ඒක 2 දෙකෙන් බෙදුවොත් 1යි කියලා ලැබෙනවා. 4 දෙකෙන් බෙදුවොත් 2යි කියලා ලැබෙනවා. එහෙනම් 1 කුඩයි 2ට වඩා. එහෙනම් අසමානත ලකුණ කිසිම වෙනසක් සිදු වෙන්නේ නැහැ. begin එක අතුරු මාරු වෙන්නේ නැහැ කියලා. දෙපැත්ත මාරු වෙන්නේ නැහැ. එහෙනම් අපිට පිළිතුරු ලැබෙනවා කොහොමද? x කුඩයි හෝ සමානයි 2. දරුවනේ x කුඩයි හෝ සමානයි 2 කියන එකේ තේරුම තමයි x කියන විචල්්‍ය 2ට වඩා අඩුයි කියන එක. 2 හෝ 2ට අඩුයි කියන එක. එතකොට 2ත් එක්කම ඊට අඩු අගයක් තමයි ලැබෙන්නේ. මේ ගැටලුවේ කියනවා ධනනේ කියලා සියල්ල ලියන්න කියලා. එතකොට අපි ධන නිකල ලිව්වොත් එහෙම අපිට ලැබෙන පිළිතුර වන්නේ අපිට 2 ගන්න පුළුවන් 1 ගන්න පුළුවන්. එහෙනම් අපේ පිළිතුර වෙනවා 1,2 කියලා. 1 සහ 2 ලිවීමෙන් අපිට ලකුණු 2ක් ලැබෙනවා. ඔබ මේ සමීකරණය සුළු කරද්දී 2x කුඩයි හෝ සමානයි 4 කියන අවස්ථාර අරගෙන ඔබ තිබුණොත් එහෙම ඔබට ලකුණු 1ක් ලැබෙනවා. මම හිතන්නේ මේ ඔබට මේ ගැටලුව විසඳපු ආකාරයේ පැහැදිලි ඇති කියලා. ඒ වගේම දැන් අපි යමු 7 ගැටලුවට. 7 ගැටලුව තියෙන සුළු කරන්න 1 බෙදීම x එකතු කිරීම 1 බෙදීම 2x. සුළු කරන්න 1 බෙදීම x එකතු කිරීම 1 බෙදීම 2x. ඔබ දැන් ගැටලුව ලියා ගන්නත් ඔබට මේ ගැටලුව විසඳගන්න පුළුවන්. මම පොඩි අවස්ථාවක් දෙන්නම්. මෙන්න මේ ගැටලුව ඔබ විසඳන්න කොහොමද කියලා කල්පනා කරන්න. ඔබට පේනවද හරය අසමානයි කියලා? ඔව් හරය අසමාන වීජීය භාග දෙකක් සුළු කිරීම තමයි තියෙන්නේ. ඔබ දන්නා මේ වීජීය භාග සුළු කිරීම අපි 9 වසරේදී 10 වසරේදී සහ 11 වසරේදී අපි ගැටලුව සාකච්ඡා කරනවා. ඒතර මේකේ හරය අසමාන නම් අපි පළමු පියවර කරගන්න ඕනේ හරය සමාන කරගන්න ඕනේ. ඔව් ඔබ දැන් තමයි මම හිතනවා හරය සමාන කරගෙන ඇති කියලා. ඔව් ඔබට කරගන්න තියෙන්නේ 2x කරගන්න ඕනේ අපේ වම්පස වීජීය භාගය. ඔව් එතකොට අපිට කරන්න තියෙන්නේ 2x කරගන්නේ කොහොමද දරුවනේ? හරය දෙකෙන් ගුණ කරන්න ඕනේ. හරය විතරක්ද දෙකෙන් ගුණ කරන්නේ? නෑ. තුල්‍ය භාගයක් ලබා ගන්න අපි දන්නවා හරය සහ ලවය දෙන්නම එකම පූර්ණ සංඛ්‍යාවෙන් ගුණ කරගන්න ඕනේ. ඒ වගේම හරය සහ ලවය දෙන්නම එකම පූර්ණ සංඛ්‍යාවෙන් බෙදීමෙන්ද අපිට වීජීය භාගය අපිට ලබා ගන්න පුළුවන් තව තුල්‍ය භාගයක්. දෙක වීජීය භාගයට. එහෙනම් එක බෙදීම x කියන එකේන හරය සහ ලවය දෙන්නම දෙකෙන් ගුණ කරලා පස්සේ අපිට ලැබෙනවා x ගුණ කිරීම 2, 1 ගුණ කිරීම 2, එකතු කිරීම 1 බෙදීම 2x කියලා අපිට ලියන්න පුළුවන්. ඊට පස්සේ අපිට දැන් ප්‍රතිඵලය ලැබෙනවා දෙක බෙදීම 2x එකතු කිරීම එක බෙදීම 2x කියලා. දැන් හරය සමානයි. එහෙනම් අපිට හරය සමාන විජී භාගවල ලවය එකතු කරන්න පුළුවන්. එතකොට අපිට ප්‍රතිඵලය ලැබෙනවා 2 එකතු කිරීම 1 බෙදීම 2x කියලා. 2 1 1 3වහම අපිට ලැබෙනවා 3යි 3 බෙදීම 2x කියලා. ඔව් මම නැවත ඒ සුළු කිරීම කියන්නම්. ඔබට හරය අසමාන විජී භාග දෙකක් සුළු කරන්නේ කොහොමද තමයි ගැටලුවේදී ඔබෙන් උත්තරේ බලාපොරොත්තු වෙන්නේ. එතකොට ඔබට කරන්න තියෙන්නේ මේ x කියන විජී භාගයේ හරය සමාන කරගන්න ඕනේ. එහෙනම් හරය සහ ලවය දෙන්නම එකම පූර්ණ සංඛ්‍යාවෙන් ගුණ කරගන්න ඕනේ. ඒ කියන්නේ දෙකෙන් ගුණ කරගන්න. එක දෙකෙන් ගුණ කරනවා x ගුණ කරනවා දෙකෙන්. එතකොට අපිට පිළිතුර ලැබෙනවා 2 බෙදීම 2x එකතු කිරීම 1 බෙදීම 2x. එතකොට හරය සමාන වන නිසා 2x පොදු හරය වුණාට පස්සේ 2 සහ 1 එකතුෙන් අපිට පිළිතුර ලැබෙනවා 3 බෙදීම 2x කියලා. හොඳයි. තව දරුවෙකුට මෙන්න මේක මෙන්න මෙහෙම හදන්න පුළුවන් වෙයි. එයා හිතයි x සහ 2x වල පොදු හරය 2x වර්ගය කියලා. ඊට පස්සේ එයා 2x වර්ගය කර ගැනීම සඳහා හරය ගුණ කරනවා එයා 2x වර්ගය ලබා ගන්න නේද? එයා ගන්නවා උඩ ගුණ කරනවා 2x ගෙන්. ඊට පස්සේ එයා දකුණු පැත්තේ ගුණ කරනවා x ගෙන්. එතකොට එයාට ලැබෙනවා 2x වර්ගය හරයෙන් විදියට අරගෙන ලවයට ලැබෙනවා එයාට 2x එකතු කිරීම x කියලා. එයා ඒකට පිතුරු ලබා ගන්න පුළුවන් 3x බෙදීම 2x වර්ගය කියලා. ඔව් එයා මේ පිළිතුර ලබා ගත්තොත් එහෙම එයාට එක ලකුණක් ඒ අවස්ථාවේදී ලැබෙනවා. හැබැයි අවසන් ලකුණ එයාට ලැබෙන්නේ නැහැ. එහෙනම් ඔබට ඒ ගැටලුවත් මම සාකච්ඡා කරලා දුන්නා.